සුබරුදු පරිදි අද සඳා දින අපි සූදානම් ශ්‍රී ලාංකික පුවත් විමසුමට දැන් අවධානය යොමු කරන්නට. අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නට සූදානම් ශ්‍රී ලංකාවේ පසුගියදා මැයි දින රැලිවලින් පසුව මේ වන විට ඇතිව තිබෙන කතාබහ දෙසට අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මනෝජ් උඩතියාවල. මනෝජ්, අපි ආයුබෝවන් කියලා පළමුවෙන්ම ඔබ පිළිගන්නවා.
ආයුබෝවන් සංජය.
මනෝජ්, අපි මේ කතාබහ ආරම්භ කරමු පසුගියදා පැවති මැයි දින රැලිවලින් පසුව, විශේෂයෙන්ම මේ සරත් ෆොන්සේකා මහතා කරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විටත් යම්කිසි ආකාරයක කතාබහක් සිදුවෙමින් පවතිනවා. සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී සිදු කළ මේ ප්‍රකාශයට අපි පළමුවෙන්ම අවධානය යොමු කරමු.
ඊළඟට අවසානයේදී සටන දිනලා සුවාන දෙකයි ගියේ. තමුන්නාන්සල දන්නෙත් නෑ, අපි දන්නෙත් නෑ, රජය දන්නෙත් නෑ, රණවිරුව දන්නෙත් නෑ. බැංකිමූන් මෙහෙට ගෙන්න ගත්තා, හොරෙන් ගිවිසුමක් ගැහුවා, යුධ අපරාධ කරන්නේ උන්ට දඬුවම් කරන්න ඕන කියලා. ඊට පස්සේ ඒක ගී කියන්න ගියා මාව විදුලි පුටුවේ තියනවා කියලා. විදුලි පුටුවේ නෙවෙයි තියන්න ඕනේ, ඒ කරපු ද්‍රෝහිකම් වලට සාටකෙන් එල්ලන්න ඕනේ, සාටකෙන් එල්ලලා තියන්න ඕනේ පණ යනකම්. ඒක තමයි දෙන්න ඕන පිළියම.
මනෝජ්, විශේෂයෙන්ම සරත් ෆොන්සේකා මහතා සිදු කළ මේ ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කළ මැයි රැලියට සහභාගී වූ ජනතාව පිළිබඳවත් යම්කිසි ආකාරයක කතාබහක් ඇතිව තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ සියලුම කරුණු කාරණා පිළිබඳව වාර්තාවන තොරතුරු මනෝජ්.
ඔව් සංජය, මැයි රැලි වලින් පස්සේ මැයි රැලි වේදිකාවේ කතා කරපු අදහස් කිහිපයක් වෙත අවධානය යොමු වුණා. එකක් තමයි ඔබ ඔය සඳහන් කරපු ආකාරයට සරත් ෆොන්සේකා වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයා, ඒත් එක්කම රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා කරපු ප්‍රකාශ කිහිපයක් වැඩියෙන් අවධානයට ලක් වුණා. ඒත් එක්කම පහුගිය දිනවල මැයිරැලි වේදිකාවේ අංකගණිතයත් එක්ක දේශපාලනය කරකුණු සතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. පහුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කරේ මොන මැයිරැලියට වැඩිම සෙනගෙයිද, ඕකනේ ප්‍රශ්න වෙලා තිබුණේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර ගැටඹ ක්‍රීඩාංගණයේ මේ දිනේ සැමරුව, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ කැම්බල් පිටියේදී මේ දිනේ සැමරුව, ජනතා විමුක්ති පෙරමුණ BRC පිටියේ තෝරගනිද්දී ඒකාබද්ධ විපක්ෂය ඉඩ වැඩිම තැන, ඉඩ වැඩිම පිට්ටනිය, ගෝල් ෆේස් පිට්ටනිය අරගත්ත. ගොඩක් දෙනෙක් බලාපොරොත්තුෙන් හිටියේ ඒකාබද්ධ විපක්ෂයට පුළුවන්ද ගෝල් ෆේස් පිට්ටනිය වගේ ලොකු තැනක් පුරවන්න. ඒකාබද්ධ විපක්ෂයක අභියෝගයක් හැටේ තම අරගෙන තිබුණා, අපි අරගෙන පෙන්නන්න, අපි මේක පුරවලා පෙන්නන්නම් කියන දේ ඔවුන් කිව්වා. ඒ අනුව විශාල පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ මැයිරැලියටත් සහභාගී වෙලා හිටියා. අනෙක් දේශපාලන පක්ෂ සංවිධානය කරපු මැයිරැලි වලටත් සැලකිතු සහභාගීත්වයක් තිබුණා. විමල් වීරවංශ ඒකාබද්ධ විපක්ෂයෙන් කිව්වේ මිලියන 2කින් ගෝල් ෆේස් පෙරෙව්වා කියලා. එතකොට ඒක යම් කතාබහට ලක් වුණා. අපි දැක්කා දේශපාලන වැඩසටහනකදී සංවාදයකදී හරින් ප්‍රනාන්දු ඇමතිවරයා බන්දුරු ගුණවර්ධන මන්ත්‍රීවරයාත් එක්ක යම් අදහස් හුවමාරුවක නිරත වෙනවා. ඕකුවේ මේ ආපු පිරිස ඇත්තටම මිලියන 2ක් නම් ඒ අය පයින් ආවේ නැහැ. ඒගොල්ලෝ ආවේ පස්වලේ ජනතාව අරගෙන ආවේ. බස් 33,000ක් ඕන වෙනවා මිලියන 2ක් මේකේ පුරවන්න කියලා. දලසලහක් පෙරුම ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායකවරයා ඕකට ලස්සන උත්තරයක් දුන්නා. අංක ගණන් වලින් මග ඇරලා ගිහිල්ලා, හරි අපි මේක මිලියන 2ක් නෙමෙයි ඉලක්කම අතාරිමුකෝ, ගැටමෙටයි BRC එකටයි කැම්බල් එකටයි ආවගේ තුන්ගුණයක් අපේකට ආවා කියලා ගණන් හදා ගන්නකෝ වගේ ප්‍රකාශයක් ඔහු කරලා තිබුණා. හේතුව ඊට වඩා තුන්ගුණයක් විශාලයි ගෝල් ෆේස් පිට්ටනිය, අර ගැටමෙටයි BRC එකටයි කැම්බල් එකටයි ආවා වගේ තුන්ගුණයක් අපේකට ආව කියලා හිතා ගන්නකෝ වගේ ප්‍රකාශයක් කළා. කොහොමනත් එක්සත් ජාතික පක්ෂයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී සහ තවත් අවස්ථාවකදී ප්‍රකාශ කරා. කීප දෙනෙක්ම කිව්වා ඔව් අවස්ථා කීපයක කියලා තිබුණා අපේකට තමයි එක්සත් ජාතික පක්ෂයේ රැලියට තමයි වැඩිම පිරිසක් ආවේ කියලා. පැමිණි පුද්ගලයෝ සම්බන්ධයෙන් අදහස එහෙම තිබුණා. ඒ අතරේ මේ වැඩිපුරම සංජය කිව්වා වගේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කරපු ප්‍රකාශය සාටකයෙන් නිල්ලලා තියන්න ඕන පණ යනකම් මහින්ද රාජපක්ෂ කියන ද්‍රෝහියාව කියලා අදහසක් ප්‍රකාශ කරා. අපි දන්නවා ඔහු එවැනි ප්‍රකාශ කිහිපයක් පහුගිය කාලේ කරා. ඔහුට යම් හිත්වේ දනාවකුත් තිබෙනවා. යුද්ධයේ නිමාවට පත් කරද්දී යුද හමුදාපතිවරයා විදියට හිටපු පුද්ගලයා හැටියට ඔහු යම් ආකාරයෙන් සිරගත කිරීමක් කරා. ඒක හරිද වැරදිද කියලා අදත් විවිධ කණ්ඩායම් ප්‍රශ්න කරනවා. එහෙම ඔහුට යම් සිත්වේ දනාවකුත් තියෙනවා සහ පහුගිය කාලේ කරාය කියන කාරණා, යුද අපරාධ සම්බන්ධයෙන් දඩුවම් දීම පිළිබඳව විදුලි පුටුව සම්බන්ධයෙන් නෝ ප්‍රකාශ කීපයක් කරලා තමයි මේ ප්‍රකාශය කරේ. ඉතින් දේශපාලන වේදිකාවක වෙනි අදහසක් ප්‍රකාශ කිරීම කොච්චර සදාචාර සම්පන්නද කියන කාරණය මතභේදය ආවා. ඒකාබද්ධ විපක්ෂයටත් යම් ජනතාවක් ඉන්නවා, ඔවුන් පෙළ ගැහෙනවා. පෙළ ගැහෙන වෙලාවක ඔවුන්ට තවදුරටත් ජීවය දුන්නා වගේ ප්‍රකාශයක් තමයි හරහා සිද්ධ වුණේ. ඒක සමාජ මාධ්‍යෙත් වැඩි වශයෙන් උළුප්පල තිබුණා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුත් ඒ සම්බන්ධයෙන් දැඩිව විවේචනය කරලා තිබුණා. ඒත් එක්කම රාජිත සේනාරත්න ඇමතිවරයා කරපු ප්‍රකාශ, අපි ඊළඟ පාර මැයිරලියකට එන්නේ, මැයිරලියක් පවත්වන්නේ රාජපක්ෂලා ඇතුළු පහුගිය ආණ්ඩුව හොරසම් කරපු අය ඉරගත කරලා තමයි වගේ ප්‍රකාශයක් ඔහුගේ අපෙන් අහනවා. මිනිස්සු ගියාට පස්සේ යහපාලනය මේ දේවල් කරනවා කිව්වා, හොරු අත්අඩංගුවට ගන්නවා කිව්වා, ඒ වගේ දේවල් ප්‍රකාශ කරත් තාම ඒ දේ කරගන්න බැරි වුණා. අපිට ලැජ්ජයි, අපි කොහෙට හරි ගියාම කෝ හොරු අත්අඩංගුවට ගත්තද සර් කියලා අපින් අහනවා කියලා ටිකක් ඉහළ සොරයකින් ඒ වේදිකාවේ කතා කරා. කොහොමුණත් ඊළඟ මැයිරැලියට එන්නේ මේ අය අත්අඩංගුවට අරගෙන කියලා කිව්වා. ඒක අබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරු මේකත් හොඳ ආයුධයක් කරගත්තා. ඊට පස්සේ ඕක තමයි අපි කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරාට යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු නඩු විසඳන තැනට ඇවිල්ලා ඔවුන් තමයි තීරණය කරන්නේ කවුදද අත්අඩංගුවට ගන්නෙ, ඔවුන්ට කොහොමද ඒ හැකියාව තියෙන්නේ කියන දේ සඳහන් කරා. ඉතින් මැතිවරණ වේදිකාව ටිකක් උණුසුම් වුණා වගේම මේ දක්වපු අදහස් මතභේදාත්මක අදහස් ගැනත් කාගෙත් අවධානය යොමු වුණා. ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂය මේකෙන් පස්සේ කිව්වේ ඔවුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගෝල් ෆේස් පිටනේ තිබුණු මැයිරැලියේදී කිව්වේ අපිට පුළුවන් නම් ගෝල් ෆේස් පුරවන්න කිව්වා, ඔන්න අපි පුරවලා පෙන්නුවා, එහෙනම් දැන් ඡන්දෙ කියලා පෙන්නන්න කියලා අභියෝගයක් කරා. ඉතින් ඒ අභියෝගය කරා වගේම ඊට පස්සේ අපි දැක්කා ඊයේ පෙරේද දිනවලත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඔවුන් සූදානම් වෙනවා මැතිවරණය ලබා ගන්න අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන්න, පළාත් වාර්ණ මැතිවරණය පවත්වන්න කියලා. ඉතින් මේකෙන් තව අමතර ජවයක් ජීවයක් ප්‍රබෝධයක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙන හැඩක් පේන්න තියෙනවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි මේ දිනය නිමාවට පත් උනේ. කරපු කතාවලට ප්‍රතිචාර දිගින් දිගටම එල්ල වුණා. ඒ වගේම ඒකත් එක්කම පැමිණි ජනතාව පිළිබඳව කාටද වැඩිපුර ආකර්ෂණය තියෙන්නේ කියන කාරණය දිගින් දිගටම සාකච්ඡා වුණා. සංජය.
එවගේම මනෝජ්, ගෙවියන සතියේදී ජනතාවගේ සහ මාධ්‍යවල අවධානය දැඩි ලෙස යොමුණු කාරණයක් තමයි මේ ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් වෘත්තීය සමිති කීපයක් සමග එක්ව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය. මේ වැඩවර්ජනයේ ඉල්ලීම් ඉටු නොවුනහොත් ඔවුන් මේ සතියේ තීරණයක් ගන්නවා කියලා ඔවුන් ප්‍රකාශ කළා. තවත් මීට වඩා දරුණු වැඩවර්ජනයකට යන්නට අපි දැනගන්නට කැමතියි මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත්. මනෝජ්,
සතු කරන්න කියන ඉල්ලීමත් එක්ක ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෙසු වෘත්තීය සමිතිත් එක්ක එකතු වෙලා මේ වැඩවර්ජනය දියත් කළේ. එතනට සෞඛ්‍ය, දුම්රිය, අධ්‍යාපන කියන ක්ෂේත්‍රවල අය ඍජුව සම්බන්ධ වුණා, ඍජුව සහභාගී වුණා වෘත්තීය ක්‍රියාමාර්ගවලට. ඉතින් සයිටම් විරෝධය GMO එක දිගටම පාන්නේ පිළිබඳව අපි අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. අපි දිගින් දිගටම ඒ පිළිබඳව කතා කරපු නිසා කොහොමුණත් රජය යෝජනා කරන විසඳුම් වලට රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ නැහැ කියන අදහසින් තමයි මේ වැඩවර්ජනයට ගියේ. සෞඛ්‍ය සේවා බිඳ වැටුණා යම් ආකාරයක, සමහර තැන්වල එහෙම බිඳ වැටුණ නැහැ, වැඩවර්ජනය අසාර්ථකයි කියලා කියුණා. යම් ආකාරයක බිඳ වැටීමක් තිබුණා ප්‍රායෝගිකව බලද්දි. දුම්රිය සේවකින් මේ වර්ජනයට එක්කාසුවල තිබුණා. සමහර දුම්රිය ධාවනය කිරීම පිළිබඳව ප්‍රශ්න තිබුණා. ටිකට් පත්මිකුත් නොකිරීම අපි දැක්කා. සමහර දුම්රිය ස්ථානවලින් දුම්රිය ගමන් නොකරපු ආකාර තිබුණා. ඒත් එක්කම අධ්‍යාපන ක්ෂේත්‍රයේ එවැනි මැදිහත්වීමක් තිබුණා. ළමයි පාසල් සහභාගීත්වය අඩු වීම තිබුණා කියලා වාර්තා වුණා, සහ ගුරුවරුන්ට සේවයට එන්න එපා කියලා යම් ඉල්ලීම් කරලා තිබුණා. මේ අනුව මේ වර්ජනය ක්‍රියාත්මක වුණා. ජනාධිපතිවරයා කියලා තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාට. කලින් දවසේ මම කතා කරලා ඇහුවා මොකද්ද මෙහෙම කරන්න තියෙන හේතුව කියලා. ඔහු කිව්වේ සයිටම් ජනසතු කරන්න කියන ඉල්ලීම තමයි කරේ කියලා කිව්වා. නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වලා තිබුණා. අපි යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඉන්නේ, මේ ශිෂ්‍යයින්ට සායනික පුහුණුවක් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා. මෙවැනි කාරණා තියෙද්දී මේක දේශපාලන අවශ්‍යතාවයක්ද කියන කාරණේ මතුණා. කොහොමුණත් දේශපාලන අවශ්‍යතා මත සිදු කරන වර්ජන වලින් අහිංසක ජනතාව තමයි පීඩාවට පත්වන්නේ කියලා ජනාධිපතිතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තිබුණා. ඔය අතරේ රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාට ලැබෙන 22 වෙනිදා අධිකරණයේ හමුව පෙනී ඉන්න කියලා නියෝගයක් කරලා තිබුණා. කරපු ප්‍රකාශයකින් අධිකරණයට යම් අපහාසයක් සිද්ධ වෙනවා කියන අදහසත් එක්ක කොහොමුණත් ඒත් එක්කම අපි දැක්කා සමාජ මාධ්‍ය බොහෝ දිනකගේ අවධානය යොමුණු කාර්යයක් තමයි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අනුරුද්ධ පාදමී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාව කොළඹ නවලෝක රෝහලේදී හමු වෙන්න අපොයින්ට්මන්ට් එකක් දාලා තිබුණා. ඒකින් ප්‍රතිකාර ලබා ගන්න පසුගිය දවසක ඒක සමාජ මාධ්‍ය ඔස්සේ ගියා. නමුත් පස්සේ වෛද්‍ය සායනය අවලංගු කරා කියන ප්‍රකාශයක් සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් කියනවා ඔහු මාධ්‍යත් එක්ක වාඩි වෙලා ඉන්න වෙලාවක. ඉතින් මේ සම්බන්ධයෙන් රෝහලේ මේ පිළිබඳව දන්නව දුරකථන ක්‍රියා කරවන්නේ සමග යම් අදහස් හුවමාරු කර ගැනීමකුත් සිද්ධ වෙනවා. ඒක එක්තරා විදිහක විනෝදජනක දෙයක් බවටත් පත් වෙලා තිබුණා. වර්ජනය කරලා රජ රෝහල් වල ප්‍රතිකාර කරන්න පැමිණෙන්නේ නැති රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා, එහෙම නැත්නම් පුද්ගලික රෝහල් වල බෙහෙත් දෙන්න යනවා කියන එක තමයි අරගෙන තිබුණේ. ඒ වගේ තැනකදී තමයි රංජන් රාමනායක ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා ඔහු හම්බ වෙන්න අවස්ථාව වෙන් කරගෙන තිබුණේ. කොහොමනත් පස්සේ ඒක කැන්සල් කරලා තිබුණා. රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පැත්තෙනුත් මේකට යම් උත්තරයක් මාධ්‍ය විමසපු අවස්ථාවක දීලා තිබුණා. කල්ලාතුව මේ සායන එහෙම නැත්නම් මේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරණේවා අපි කැන්සල් කරන්නේ. කැන්සල් කරොත් මේක ජනතාවට තේරෙනවා වර්ජනයකට යනවා කියලා උපායක් විදිහට තමයි ඒක කැන්සල් කරන්නේ නැති. නමුත් අන්තිම මොහොතේ අපි කැන්සල් කරනවා කියලා කියලා තිබුණා. අපි දන්නවා මේ අනුරුද්ධ පාදිනිය රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක්නේ. ඉතින් අපි දන්න විදිහට ප්‍රතිකාර කරන්න ළමයෙක් නැතුව රංජන් රාමනායක අමාත්‍යවරයා කොහොමද ඔහුව හමු වෙන්න අවස්ථාවක් සදාගන්නේ කියලා කතා කරා. සමහරු මේක උපහාසයට අරගෙන තිබුණා. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මේ මොළය තාම ලස්සීගේ වගේ, ඒ නිසා තමයි මේ මෙහෙම කරගත්තේ. නැත්තම් කොහොමද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්නේ කියලා යම් අදහස් ප්‍රකාශ කරලා තිබුණා. කොහොමුණත් ඒ අපොයින්ට්මන්ට් එක කැන්සල් කරලා තිබුණා. අන්තිමට පාදිනිය වෛද්‍යවරයාව ප්‍රතිකාර ගැනීම සම්බන්ධ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට
මනෝජ් ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්ව තිබෙන තවත් කාරණයක් තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණ. මේ පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ වගේම ශ්‍රී ලංකා රජයේ වත්මන් ආරක්ෂක රාජ අමාත්‍යවරයා රුවන් විජේවර්ධන මහතා අදහස් දක්වනු ලැබුවා. අපි ඒ අදහස් වලට පළමුවෙන් අවධානය යොමු කරමින් අනතුරු අපි මේ පිළිබඳව තොරතුරු ඔබත් සමගින් කතාබහ කරන්නට සූදානම්.
ඒකාබද්ධ විපක්ෂ මෙතනින් මේ මොන ප්‍රමාණයට හරි මේ සටනට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානි. මේ දිනේ ඉවර වෙච්ච ගමන් 42ක් ආරක්ෂකව ගත්තා. දැන් අදත් තක්සීරු කොල්ල තව 50ක් අයින් කරා. දිනපතා තක්සීරු කරනවා. එදා 42යි මේ දෙවිගෙද වෙනකොට අද 50යි. මේ මොකද කරන්නේ? මෙහෙන් ආර්ථිකය කුණු කොල්ලට දෙනවා, දේශපාලන වශයෙන් බෙලහීන කරනවා, රාජ්‍ය බටහිරට ඉන්දියාවට ඕන පදයට නටනවා. ඒ සටනට නායකත්වය දෙන දේශප්‍රේමී අරගලයේ, ජාතිකවාදී අරගලයේ නායකත්වය දෙන නායකයව අනාරක්ෂිත
ටික කාලයක් තිස්සේ රාජ බුද්ධාංශත් සමගත් අපි කතා කරලා සාකච්ඡා කළා. ඒගොල්ලන්ගෙනුත් විමර්ශන කළා, අපිට දැනුවත් කෙරුවා මෙච්චර විශාල මේ ආරක්ෂක කණ්ඩායමක් අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා තමයි තීරණය ගත්තේ. මේක දේශපාලන තීරණයක්වත් මේ පරිගැනීමක්වත් මොනවත් නෙමෙයි. මෙහි පෙළපාලිය දිහා බලලා අපි එහෙම වැඩ කටයුතු කරුවේ නැන්නේ. බුද්ධාංශ සමග සාකච්ඡා කළා, ඒගොල්ලන් තීරණයක් අරන් තියෙනවා. මෙදා වගේ නෙමෙයි, එච්චර මේ තර්ජනයක් නැති නිසා අඩු කරන්න පුළුවන් කියලා තමයි අපිට දැනුවත් කෙරුවේ.
මනෝජ්, දැනගන්නට කැමති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් මේ ආකාරයෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
මේ පළවෙනිද වෙනකොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දීලා තිබුණු ආරක්ෂාව 199යි. අද අපි කතා කරන දවස වෙනකොට, මේ මාසේ 8 වෙනිද වෙනකොට ඒ ආරක්ෂකයින් සංඛ්‍යාව 107යි. 42 50යි 92ක් ඉවත් කරලා තියෙනවා. එතකොට මේ පිළිබඳව අදහස් පළ වුණා. ඔව්, අපි ඇහුවා වගේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අදහස් පළ කළා. විමල් වීරවංශ ඒකාබද්ධ විපක්ෂේ මන්දතම් ජාතික නිදහස් පෙරමුණේ නායකවරයා අදහස් පළ කළා. එවැනි විවිධ දේශපාලන කණ්ඩායම් මේකට උත්තර දෙමින් හිටියා. ඉතින් ඔවුන් කිව්වේ මේ ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධියංශ තොරතුරුත් එක්ක ලැබෙන තොරතුරු මත තමයි මෙහෙම තීරණ අරගන්නේ. ඉස්සර වගේ ආරක්ෂාවක් දෙන්න ඒ තරම් තර්ජනයක් හිටපු ජනාධිපතිවරයාට නැති නිසා තමයි මේ ඉවත් කිරීම සිද්ධ කරේ කියලා. දැන් මේක බොහෝ දෙනෙක් අරන් තිබුණේ මැයි පළවෙනිද රෑටද මේ සම්බන්ධයෙන් තොරතුරු එන්නේ, මේ සම්බන්ධයෙන් තීරණය අරගන්නේ. එතකොට මේ දිනේ දැකලාද මේ සම්බන්ධයෙන් මේ ආපු වෙනක දැකලාද මේ තීරණය අරගන්නේ වගේ අදහස් ඉදිරිපත් වුණා. දැන් එවැනි අදහසකට තමයි අපි ඇහුවා රුවන් විජේවර්ධන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට උත්තර දෙන්නේ. මේක හොඳම කාරණේ කියන්නේ පාර්ලිමේන්තුවේ මේ වෙනුවෙන් පෙනී සිටි අජරතා විමුක්ති පෙරමුණේ නායකවරයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඔහු කිව්වේ මේ පළවෙනිදා පස්සේ නම් මේ සම්බන්ධයෙන් තීරණය එන්නේ අපි ඒකට පක්ෂ නැහැ එහෙම ප්‍රතිවාදී පක්ෂවලට ආපු සෙනග දිහාව බලලා ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගන්න එකට අපි එකඟ නැහැ කියලා ප්‍රකාශයක් කරන මේ සම්බන්ධයෙන් තීරණේ ආවේ මේ පළවෙනිදා හැන්දෑවෙන් පස්සේද කියන කාරණේ තමයි බොහෝ දිනක් අරගෙන තිබුණේ විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුව නම් කියන්නේ සම්බන්ධයෙන් ලබා දෙන බුද්ධි තොරතුරු සහ පොලිස් ප්‍රතිවරයා ඇතුළු කණ්ඩායම් ගන්න තීරණ මත ඒ කියන්නේ තීරණ කියන්නේ ඔවුන්ගේ පෞද්ගලික තීරණ නෙමෙයි ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන පසුබිමත් එක්ක තියෙන කාරණා මත තමයි මේ තීරණ ගන්නෙ ඒ නිසා තමයි ඉවත් කරේ කියලා ඔවුන් සඳහන් කරා කොහොමවත් මේ පළවෙනි දැහැන්දෑවෙන් පස්සේ මේ තීරණය ගැනීම අපි දැක්ක බොහෝ දෙනෙක් අතට අරන් තිනවා මේක දේශපාලනික වශයෙන් ගත්තු යම් තීරණයක් කියලා
මනෝජ් ඒ වගේම මේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය දිත්තපුරවැසි භාවය හිමි කාරණියක් වශයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධූරයක් දැරීම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක අධිකරණ තීරණයක් ලබා දුන්න ආකාරය අපි දැක්කා. ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ දිත්තපුරවැසි භාවය දරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පිළිබඳවත් පසුගියදා කතා බහක් ඇතිව තිබුණා. මේ සම්බන්ධයෙන් ඇතිව තිබෙන මේ මතභේදාත්මක තත්වය පිළිබඳව තොරතුරුත් මනෝජ් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
අධිකරණය තීරණය කරනවානේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට ද්විත්ව පුරවැසි භාවය තියෙනවා. ඇය ස්විට්සර්ලන්තයේ පුරවැසිකම තියෙන කෙනෙක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අලුත් සංශෝධනත් එක්ක ද්විත්ව පුරවැසි භාවය තියෙන අයට ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර දරන්න බෑ. දැන් ද්විත්ව පුරවැසි භාවය තියාගෙන තමයි පෞද්ගලික කාලේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් විදිහට කරපු වියදම් පවා නැවත අය කරගන්න ඕන කියන ආකාරයෙන් තමයි මේ සම්බන්ධයෙන් තීන්දුව ලැබිලා තිබුණේ. නමුත් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය එකහෙලා කියලා තිබුණා මේ සම්බන්ධයෙන් නැවතත් කැලක්‍රම කරනවා, ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා, මේ පිළිබඳව ගිහිල්ලා තමන් නිවැරදි කරගන්නවා. ඒ නිසා කලබල වෙන්න එපා කියන දේත් එක්ක යම් ඇඟවීමක් කරේ මට ද්විත්ව පුරවැසි භාවය නැහැ කියලා. ඉතින් ඊට දවස් කීපයකට කලින් පුවත්පත් වාර්තා කරලා තිබුණා. අපි දැක්කා මේ මගේ පෞල් ජීවිතය පවා දෙදරණ තැනට ගිහිල්ලා තිබුණා මේ පුරවැසි භාවය ඉවත් කරගන්න ගිහිල්ලා. නමුත් මං ඒ පුරවැසි භාවය ඉවත් කරගත්තා කියලා ඇය සඳහන් කළා. කොහොම වුණත් ඇය කිව්වේ අපි ඒකාබද්ධ විපක්ෂයෙන්ද තමයි මේක වෙන්නේ. රජය ගන්න තීරණ වලට ඔව් කිව්වනම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ මම විතරද ආණ්ඩුවේ තවත් ඉන්නවනේ ද්විත්ව පුරවැසි භාවය තියෙන අය, ජාතික ලැයිස්තුවෙන් ආපු අය, අමාත්‍ය දුර දරන අයත් ඒ අතර ඉන්නවනේ කියලා අදහස් පළ වෙලා තිබුණා. කොහොමුණත් සමහරු කිව්වේ ද්විත්ව පුරවැසි භාවය ප්‍රශ්නයක් තමයි. තව සමහරු කිව්වේ ද්විත්ව පුරවැසි භාවයට වඩා ලංකාවේ පුරවැසි භාවය තියෙනවා නම් මේක ප්‍රශ්නයක් නෑනි. මේ සම්බන්ධයෙන් දීපු පළවෙනි නඩු තීන්දුවනේ මේකත් එක්ක තමයි මොකද්ද හරියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තත්වය කියලා පැහැදිලි කරගන්න ඕන කියන අදහසක් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් අය කිව්වා. ඉතින් මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහත්මයා හිටපු ඇමතිවරයා දැන් මේ කවද්ද විපක්ෂයේ නියෝජනය කරන ඔහු කියලා තිබුණා මොනියම් හේතුවක් නිසාවත් මගේ ද්විත්ව පුරවැසි භාවයේ මගේ ඇමරිකානු පුරවැසි භාවයේ මම අවලංගු කරගන්න සූදානම් නැහැ කියලා ප්‍රකාශයක් ඔහු කරලා තිබුණා. අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහෝදරවරු කීප දෙනෙක් වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ඒ ඇතුළු කීප දෙනෙක් ද්විත්ව පුරවැසි භාවය තියෙනවා මේ ඒ මත තමයි කටයුතු කරන්න කියලා නම් ගම් හෙළි වුණා ඔබත් දකින්න ඇති. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ඔවුන් කිව්වේ ආණ්ඩුව තමයි මේකටම දිහත් වෙලා කටයුතු කරන්නේ. අපි ආණ්ඩුවට එකඟව හිටියනම් ආණ්ඩුවට පක්ෂව කතා කරා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. පරිදිච්චි අය ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට අරගෙන එන්න වර්තමාන ආණ්ඩුවට සහාය දක්වන පිරිස වැඩි කර ගන්න තමයි අපේ කටවහන්න යන්නේ වගේ අදහස් පළ වෙලා තිබුණා. ගීත මන්ත්‍රීතුමිය මේ සම්බන්ධයෙන් ආයත අධිකරණයට යනවා, ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා, තමන් නිර්දෝෂී කියලා ඔප්පු කරනවා වගේ අදහසක් තමයි ඇගේ පැත්තෙන් කියුනේ.
මනෝජ් ඒ වගේම දැන් මේ වෙසක් පොහොයට සමගාමීව ශ්‍රී ලංකාවේ වෙසක් පොහොය සැමරීමට සමගාමීව එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නමින් යම්කිසි ආකාරයක සැමරුමක් හෙමත් නැත්තම් උත්සවයක් සංවිධානය වෙන බව රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට සමගාමීව තමයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයාත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළේ. මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
වෙසක් උත්සවය යෙදිලා තියෙන්නේ මේ බදාදා දිනයට මේ 10 වෙනිදා ශ්‍රී ලංකාවේ මෙවර සමරන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක්. එහෙම තමයි ප්‍රධාන තේමාව මේ දිනවල ශ්‍රී ලංකාවේ වාදනය වෙන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක්. ඉතින් ඒ වෙනුවෙන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට එනවා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා නෙමේ තවත් රටවල් කිහිපයකින් රාජතාන්ත්‍රික නිලධාරීන් නියෝජිත ඉන්නවා. ඒ අයත් එක්ක තමයි මේක සමරන්නේ කියලා තිබුණා. වැඩි අවධානය යොමු වෙලා තිබුණේ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව. මේක යම් දේශපාලන ගමනක් වෙසක් මුවාවෙන් විශේෂයෙන්ම පෞගේ දිනවල ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සම්බන්ධයෙන් නැතිවලා තිබුණු ප්‍රශ්න ගැනත් අවධානය යොමු වෙලා තිබුණා. වෙසක් මුවාවෙන් ඇවිල්ලා වෙන දේශපාලන දඩයමක් සිද්ධ වෙන්නේ දඩේමක් කියලා කියන්නේ ආර්ථික සම්පත් ඉන්දියාවට ලබා ගන්න යම් උත්සාහයක් තියෙන්නේ කියලා කිව්වා. නමුත් රජය පාර්ශවයෙන් කිව්වේ අපි මේ සමරන ජාත්‍යන්තර වෙසක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ වෙසක් වෙනුවෙන් තමයි මෝදි අග්‍රාමාත්‍යවරයා ලංකාවට එන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සූදානමක් තිබෙනවා. ඔහු ගමන් කරන ස්ථාන පිළිබඳව කියවෙනවා. උතුරේ දේශපාලනඥයින් මුණගැහෙන්න යන්න නියමිතයි. ඒ සම්බන්ධයෙන් දුම්රිය සූදානම් වෙනවා උතුරට යන්න. මේ වගේ අදහස් කිහිපයක් කියවුණා. ඒ අතරේ උදේ ගම්මන් පිළ ඒකබද්ද විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයා ඔහු කිව්වා මේ අනාගතයේ දෙන ඒ කියන්නේ අනාගත ආණ්ඩුවක් යටතේ ඉන්දියාවට දෙන සෑම බිං අංගලක්ම නැවතත් අපි ලබා ගන්නවා කියලා ප්‍රකාශයක් කරලා තිබුණා. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරයේදී ත්‍රිකුණාමල වරාය සහ යෝජිත ආර්ථික කලාපය ත්‍රිකුණාමලයේ ආර්ථික කලාපයක් යෝජනා වෙලා තිබුණා. මේ සම්බන්ධයෙන් ඒකබද්ද කමිටුවක් පත් කරන්න යනවා කියලා මේ සම්බන්ධ මෙහෙම අදහස් කීපයක් පළ වෙලා තිබුණා. ඉතින් අපි ඔබට කලිනුත් කිව්වා වගේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ භූමිය සම්බන්ධයෙන් යම් ආක්‍රමණයක් මේ තෙල් ටැංකිය හරහා සිද්ධ වෙනවා වෙසක් සමයේ මේ සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කරයි කියලා අදහස් පළ වුණා. ආණ්ඩුව කියන්නේ මෝදි අග්‍රාමාත්‍යවරයා එන්නේ වෙසක් නිමිත්තෙන්. ඒකබද්ද විපක්ෂය සහ විපක්ෂ කණ්ඩායම් චෝදනා කරනවා ඒ හරහා ඉන්දියාව තමන්ගේ බලාපොරොත්තු මුදුන් පමුණුවා කරගන්නේවි වෙසක් මුවාවෙන් ඇවිල්ලා කියලා.
එවගේම මනෝජ් අපි මේ පසුගිය සතියේදී කතා බහ කළ කාරණයක් තමයි මේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සරණාගතීන් 32 දෙනෙක් ප්‍රගත් යාත්‍රාවක් ඔවුන්ගේ භාරයට ගත් බවට තොරතුරු වාර්තා වුණු බව පසුගියදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කොට තිබුණා. අපි පසුගිය සතියේ මේ පිළිබඳව යම්කිසි ආකාරයකින් සාරාංශගත ආකාරයෙන් කතා බහ කළා. මේ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු මොනවාද? මේ සරණාගතීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණ පියවර මොනවාද? අපි මේ පිළිබඳ තොරතුරු ඔබගෙන් දැනගන්නට කැමති.
සරණාගතීන් 32 දෙනෙක් ගැන කතා කරා. ඉන් දෙදෙනෙක් ඉන්දියා ජාතිකයන්, 30ක් මියන්මාර් ජාතිකයන් කියලා පස්සේ තහවුරු කරගෙන තිබුණා. I think ඔවුන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු මේ දවස්වල සිද්ධ කරනවා. මිරිහානේ එවැනි පුද්ගලයන් රඳවා තිබෙන ස්ථානයක මේ නීති විරෝධී සංක්‍රමණයකින් 30 දෙනා මෙතන රඳවලා තිබෙනවා ශ්‍රී ලංකාවේ මේ දිනවල. ඉතින් අපි දැක්කා කාන්තාවන්, අතදරුවන් මේ ඇතුළු පිරිසක් තමයි මේ 30 දෙනා අතරට ඇතුළත් වෙලා තිබුණේ. මියන්මාරයේ තිබෙන ආගමික ගැටුම් නිසා රට අපහැරලා පලායන පිරිසක් කියලා අපිට දැනගන්න ලැබුණා. ඔවුන් ප්‍රතික්ෂේප කරනවා නැවතත් තමන්ගේ රටට යන්න. ඔවුන් කියනවා ලංකාවේ ඔවුන් ජීවත් වෙන්න ආසයි, මේ තියෙන අර්බුදත් එක්ක ආයෙමත් අපි අපේ රටට යන්න අකමැතියි කියන ප්‍රකාශයක් කරලා තිබුණා. නමුත් එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳව වැඩසටහනක් එක්ක කතා කරලා ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් එක්ක කතා කරලා තමයි මෙහෙම තීරණයක් ගන්න වෙන්නේ. අපිට එකපාරට තීරණය කරන්න බෑ කියලා සඳහන් වුණා. ඒ වගේම මේ නීති විරෝධී සංක්‍රමණික ඉන්නේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතියක් තිබෙනවා, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ අනුව ඒ යටතේ මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න සූදානමක් තිබෙනවා. විසඳුම මොකක්ද කියලා තාම පැහැදිලි නෑ. පැමිණි පිරිස කියනවා ඔවුන් ආයෙත් මේ ආගමික ගැටුම හමුවේ අපේ රටට යන්න අපි කැමති නෑ, අපි කැමති ලංකාවේ ජීවත් වෙන්න කියලා තමයි ඔවුන් කියන්නේ. දැනට මිරිහානේ මෙවැනි පිරිස රඳවා තිබෙන විශේෂ ස්ථානයක ඔවුන් රඳවලා තියෙනවා. නීතිමය කටයුතු, නඩු කටයුතු ඒ අදාළ කාරණා නිමාවට පත් වෙනකම්.
ශ්‍රී ලංකාවේ පළාත් අමාත්‍යවරුන් සහ මේ මහා ඇමතිවරයෙක් සම්බන්ධයෙන් රජය යම්කිසි ආකාරයක තීරණයක් ගන්නට යනවා යයි පසුගියදා වාර්තා පළ වුණා. විශේෂයෙන්ම ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ දරමින් රජයට හිතවත්ව සිට පසුව ඒකාබද්ධ විපක්ෂයට යම්කිසි ආකාරයක සහාය පළ කිරීම නිසා ඔවුන් ඒ තනතුරු වලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ වාර්තා පසුගියදා මාධ්‍ය ඔස්සේ නිල නොවන ආකාරයෙන් පළවන ආකාරය අපි දැක්කා. මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් මනෝජ් අපි දැනගන්නට කැමැති.
අපි ශ්‍රී ලංකාවේදී දකිනවා නම් කිහිපයක් කියවෙනවා පළාත් අමාත්‍යවරුන්ගේ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණු වලට පිටින් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මෛරඩියත් එක්ක ඔවුන් සහභාගී වෙලා තියෙනවා. මෙවැනි කාරණා මත ඔවුන්ව ඔවුන්ගේ වගකීම් පක්ෂ වෙනුවෙන් හරියට ඉටු කරන්නේ. ඒ නිසා තනතුරු වල පිටිවරවට වඩා ඒ තනතුරු වලින් ඉවත් කරනවා කියන නම් කිහිපයක් දැනට කියවෙනවා ලංකාවේදී. උතුරු මැද පළාත නියෝජනය කරන KH නන්දසේන, HB සේමසිංහ, ඒත් එක්කම SM රංජිත්, ඊටපෝ මහයමතිවරයෙක්, වර්තමාන අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒත් එක්කම වීරසුමන වීරසිංහ, දකුණු පළාත නියෝජනය කරන අමාත්‍යවරයා. මේ සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්න නියමිතයි. පක්ෂයට අනුව පක්ෂයේ කටයුතු වලට සමපාත නොවන ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් කියලා මේ දිනවල කතා වෙමින් පවතිනවා. මේ අතර පෞද්ගල දවස්වල යම් කසුකුසුවක් තිබුණා. මහීපාල හේරත් සබර්ගම පළාත් මහාමතිවරයාවත් මහාමති දුරේ ඉවත් කරන්න යම් සූදානමක් තිබෙනවා කියලා. හේතුව ඔහු එක්තරා විදිහකට මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් එක්ක පේන්නේ ඉන්නවා. ඔහුගේ පුතා කනක හේරත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයා. වෙනම පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ මෛරේලියට අරගෙන යනවා. මෙහෙම ඍජු ප්‍රතිපත්තියක නොඉන්න නිසා කියන කාරණාත් මතුවුණා. ඔහුගේ නමත් කියවුණා. නමුත් ඒ සම්බන්ධයෙන් ජෝන් සෙනවිරත්න ඇමතිවරයා, වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරේ, ඔහු මැදිහත් වෙලා මීට විරුද්ධයි කියන අදහසක් පළ වුණා. ඔහුගේ ක්‍රියාකලාප යම්දුරට මේ විවේචනයකටත් ලක් වුණා. පහුගිය දිනක මේ දින වේදිකාවේම රාජේෂ් සේනාරත්න අමාත්‍යවරයා ඔහුගේ නම කියලම කිව්වා. මේ කැබිනට් එකේ අපිත් එක්ක එකට ඉඳලා රත්නපුරට ගිහිල්ලා මහින්දත් එක්ක වැඩ කරනවා, මාස තුනෙන් අයින් වෙනවා කියලා කියනවා. මේ වගේ එක ප්‍රතිපත්තියක නැති අයත් එක්ක අපිට වැඩ කරන්න බෑ වගේ අදහසක් කියලා තිබුණා. යම් ආකාරයකට ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කණ්ඩායම එකතු කිරීමේ වැඩක ජෝන් සෙනවිරත්න ඇමතිතුමා ඉන්නවා වගේ සඳහන් කරනවා. ඒ කියන්නේ ඔහු එහෙම උත්සාහයක් ගන්නවා. ඒකට ඇතැම් අය විරුද්ධයි කියන අදහසක් එක්ක තමයි මේ කතාව කරලියට ආවේ. මහීපාල හේරත් මහඇමතිවරයා ඉවත් කිරීම වළක්වන්න රජය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු විදිහට ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා මැදිහත් වෙලා ඉන්නවා කියන දේ තිබුණා. කොහොමනක් දැනට මම අර කලින් සඳහන් කරපු නම් හතර තමයි කියවෙන්නේ ඔවුන් ඉවත් කරන්න යනවා කියලා. ඊට කලිනුත් මේ දිනේට කලින් ආචාර සංවිධායකවරුන් 3 දෙනෙක් ඉවත් කරා. ඒ අතර හිටියා මධ්‍යම පළාත නියෝජනය කරන ප්‍රමිත බණ්ඩාරතෙන්නකෝන් ඇමතිවරයා, ජනක බණ්ඩාරතෙන්නකෝන් මන්ත්‍රීවරයාගේ පුතා. ඔහු ඉවත් වුණා තාත්තගේ ආසන සංවිධායකකම අහිමි කිරීම නිසා කියලා. ඔහු දැන් ගිහිල්ලා විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදිහට ක්‍රියා කරන්න ඉල්ලනවා. ඒ අතරේ තමයි මේ කිහිප දෙනා ඉවත් කිරීම පිළිබඳවත් සංජය කතා වෙන්නේ.
හොඳයි, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන තොරතුරු පිළිබඳව විමසා බලන්නට මේ සතියේදීත් අප සමගින් එකතුනේ මාධ්‍යවේදී මනෝජ් ජුඩතියාවල. මනෝජ්, බොහොම ස්තුතියි මේ සතියේදීත් ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින් එක්ුණාට.
බොහොම ස්තුතියි සංජය.